කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවට ප්‍රකාරව 2024 මැයි මාස 3 දින ගරු කතානායකතුමා විසින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන නැමැති 50 කෙටුම් පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන B ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවට ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලිබල නැමැති 50 කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම් 3ක පිටපත් ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. නිවේදන C ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතන සංස්ථාගත කිරීමේ 50 කැටුම් පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ විවස්සාදායක ස්ථාවර කාර්ක සභාවට මතු පළවන මන්ත්‍රීවරුන් වරයන් අතිරේක සමාජිකයන් වශයෙන් ගරු කතානායකතුමා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු වෛද්‍ය සීතා අරමපුල මැතිණිය, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ගරු වෛද්‍ය ගායශාන් නවනන්දන් මැතිතුමා, ගරු ඉසුරු දොඩංගුල මැතිතුමා, ගරු කින්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු නිපුණ රණවක මැතිතුමා, ගරු මංජුලා දිසානායක මැතිණිය. නිවේදන D ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානය සඳහා වන කොමිසම් සභාව නැමැති 50 කැටුම් පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින් හා ඔවුන්ගේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිමත කාර්ක සභාවේ සාමාජිකයන් සමග මාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලබන විශේෂ රැස්වීමක් 20/24 මැයි මාස 7 අගහරුවාදා එනම් අද දින පූර්වාග 11:30ට කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙනවෙන් ඒ සඳහා උනන්දුවක් දක්වන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 20/20 මුදල් වර්ෂය සඳහා විඥාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 42 කොටස, 20/21 මුදල් වර්ෂය සඳහා විඥාධිපතිවරයාගේ වාර්තාවේ කාණ්ඩයේ 51 හා 52 කොටස් සහ 20/22 මුදල් වර්ෂය සඳහා විඥාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 45 හා 46 කොටස් සහ 9 කාණ්ඩයේ 29 කොටස මම ඉදිරිපත් කරමි. කොට සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණ කෘතිය යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සහ සේදේශ කටයුතු අමාත්‍ය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2023(4) දරණ දේශීයදායම් සංශෝධන පනතින් සංශෝධිත 2017(27) දරණ දේශීයදායම් පනතේ 123(8) වගන්ති යටතේ දේශීයදායම් කොමසාරිස් ජෙනරාල් වෙත නීතිපතා ලබා දිය යුතු තොරතුරු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 මාර්තු 21 දින අංක 23/76 අදේර 25 දරණ අතිවිශේෂ කැසපත්‍රයේ පළ කර ලද නියෝගය සහ 1985(48) සහ 1987(28) දරණ පනත් මගින් සංශෝධිත 1969(1) දරණ අනයන අපනයන පාලන පනතේ 4(1) සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදර ලදුව 2024 අප්‍රේල් 8 දින ඇති අංක 23/79 ඇදීර 0.13 දරණ අතිවිශේෂ කැසපත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම නියෝගය සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023(34) දරණ විසර්ජන පනතේ 6(1) වගන්ති යටතේ 2024(3)(1) දින සිට 2024(4)(4) දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැඩශීර්ෂාංක 240 යටතේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන්කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
කරු දීවරමාත්‍ය.
2019 වර්ෂය සඳහා සීමා සහිත සීනුවර පදනමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ජාතික ජලද සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ සියයි මම යෝජනා කරමි.
ගරු කුසිකර මහ වැවලි කර්මාන්ත මහත්මයා,
2022 වර්ෂය සඳහා ජාතික වැවලි කල්මනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සාක්ෂි පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ සියයි මම යෝජනා කරමි.
ගරු සංචාරක ඉඩම් අමාත්‍යතුමා සහ ක්‍රීඩා යවන කටයුතු අමාත්‍යතුමා,
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සාක්ෂි පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ සියයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම අන්තර්ජාතික තේරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් කරු නීතිඥ ප්‍රේමනාසි දොළොත්ත මැතිතුමා විසින් පිළිගැන්වීම.
I present the report of the Legislative Standing Committee on the bill titled International Institute of Theravada Incorporation together with the minutes of the proceedings.
සලකා බැලීම කවදාද? සභානායකතුමා සලකා බැලීම කවදාද? සවිර පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් ගරු නීතිඥ ප්‍රේමනාසි දොළොත්ත මැතිතුමා විසින් පිළිගැන්වීම.
I present the report of the Legislative Standing Committee on the bill titled Savira Foundation Incorporation together with the minutes of the proceedings. Thank you.
සලකා බැලීම කවදාද? බණකටම සලකා බැලීම කවදාද? සලකා බැලීම කවදාද?
එතෙ
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හස්ස සිල්ලාමත්තුමා විසින් පිළිගන්නේ.
ගරු නියෝජක කතානායකතුමනි, රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 2017 අංක 12 දාන විදේශ විනිමය පනත යටතේ නියෝග 2003 අංක 25 දාන මුදල් පනත යටතේ නියමයන් බැංකු මගින් ප්‍රදානය කරන ලද ණයාරකන ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනක් කෙටුම්පත 1969 අංක 1 දාන ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග 2021 අංක 19 යටතේ ශ්‍රී ලංකා සුරකුම් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ 2017 අංක 12 දාන විදේශ විනිමය පනත යටතේ නියෝග සම්බන්ධයෙන් එකී කාර්ක සභා වාර්තාව මා ඉදිරිපත් කරනවා. කරු නියෝජක කතානායකතුමා, ගොඩක් තියෙනවා, නමුත් එක කාරණාවක් පිළිබඳව වචන දෙකක් කතා කරන්න අවස්ථාව දෙන්න. ඒ තමයි මේ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණයාකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුමද, ඒක තමයි පරාටේ කියලා අපි දිගට මේ සාකච්ඡා කරේ. දැන් ඒකට අවශ්‍ය නීතිමය වළංගුතාවයේ ලබා දීම සඳහා අපේ කොමිටුවේ සම්පූර්ණ අනුමැතිය ලබා දීලා තියෙනවා. නමුත් අපි ඔවුන්ට කිව්වේ දැන් මෙතන අවශ්‍ය වෙලා තියෙන්නේ මේ තෝරු මෝරු බේර ගන්නක නෙමෙයි. මෙතන අවශ්‍ය වෙලා තියෙන ශුද්‍ර සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් කඩාවැටුණා ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි. එතෙන් ඒ නිසා මෙතෙන්දී අපේ කාර්ක සභාව දැඩි ලෙස කියා සිටියේ ඔවුන්ට මාස 6ක් ගියාම දෙසැම්බර් මාසේ 15 වෙනිදා මේක නැවතෙනවා. නැවතුණාම නැවතත් ඔවුන්ගේ ව්‍යවසායකයන් ගොඩනගා ගැනීම සඳහා මාර්ග සිතියමක් සලස්සන්න කියලා. හරි. එතන මේ කුඩා හා ශුද්‍ර ව්‍යාපාරිකයන් වෙනුවෙන් තමයි මේක අපේ කතාව කියන්නත් කලින් පටන් ගන්නත් කලින් කියන්න ඕනේ. මේක දේශපාලන පක්ෂ ભેදයක් නැති වුණාට විපක්ෂ නායකතුමාගේ සම්පූර්ණ උත්සාහය උනන්දු වෙන නිසා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ මුළු රටම එතුමාට ඒ සම්බන්ධයෙන් මේ ස්තුතිය පුද කරන්න ඕනේ. නමුත් අනිත් එක තමයි මේක හොඳට ආගන්න කරු කතානායකතුමනේ, ඒ කියන්නේ දැන් ශුද්ධ ව්‍යාපාරික හැම තැනම ඉන්නවා වටේම. මොවුන්ට මේ ණය රීස්ට්‍රක්චර් කරන්න මහ බැංකුවෙන් මේ දීලා තියෙනවා. මේ මොකද ඒකට කියන්නේ මේ රෙගුලේෂන් එකක් නෙමෙයි, මොරටෝරියම් එකක් නෙමෙයි, මේ නිකුත් කරලා තියෙනවා උපදෙස් මාලාවක්. ඒ උපදෙස් මාලාවේ තියෙනවා හැම බැංකුවෙම මොවුන්ට අවස්ථාව දෙන්න කියලා ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ මේක ඒ මැනේජර්ගේ මේ අභිමතය පරිදි තමයි වෙන්නේ. සමහර වෙලාවට ලොකු බැංකුවල කොළඹට එන්න වෙනවා මේක සාකච්ඡා කරන්න. ඒක කරන්න බෑ. ඒ නිසා අපි මේ සංශෝධනයකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විපක්ෂ නායකතුමා මේ අවස්ථාව නීතිමය වශයෙන් ඔවුන්ට සලසා දිය යුතුයි කියන එමෙන් කරන්න කියලා. ඒ කියන්නේ අපි දීලා තියෙන්නේ it is only a guideline. චක්‍රලේඛයක් දීලා තියෙන. චක්‍රලේඛයක් නීතිමය වෙන්නේ නැහනේ. එතකොට අපේ උත්සාහය ව්‍යර්ථ වෙනවා මොවුන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ නැත්තම්. මාස 6න් පස්සේ මේක ඉවර වෙන නිසා. ඉතින් මාස 7ක් ගිහිල්ලා ආයෙත් ගෙවන්න නම් ආයෙත් මේ වලේම ආයෙ වැටෙන්න ඕනේ නැහනේ. ඉතින් ඔන්න ඕක අපේ කාර්ය සභාව මේ ඉදිරිපත් කරා තව මේ amendments කිහිපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක මුදල් කාර්ය සභාවෙන් නෙවෙයි.
හොඳයි කරු මන්ත්‍රීතුමා. ඔව් ගරු මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමාගේ
කතාවෙදී මම මේ කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා කතාවයි.
හොඳයි. හේසා
කතානායකතුමනි, අපේ හර්ෂසිල්ලා ගරු මන්ත්‍රීතුමා කියපු 1.90 අංක 4 දරන බැංකු මගින් අය කර ගැනීම විශේෂ සිද්ධාන පනතේ මේ දක්වා අරගෙන තියෙන පියවරත් එක්ක අපි ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. මේ වෙලාවේ සමහර බැංකු ගරු ඇමතුමනි මේකේ ණය සීමාව මිලියන 5 කියන සීමාවට යන්න බැරි. අතක මිලියන 4.5 වගේ ලෝන්ස් තියෙන උදවිය පරාටේ ක්‍රමයට ඇතුල් කර ගැනීම සඳහා මේ වෙලාවේ බැංකුවල මේක මේ සමහර බැංකු කරන්නේ බැංකුවලින් කරන්නේ අර ඉන්ට්‍රස්ට් පෝෂන් එක අරගෙන කැපිටල් එකට යොමු කරලිවිලා යාලා ගනුදෙනු කරුවන්ගේ නොදුනුවත්කම සහ උන් ඒ තියෙන අපහසුතාවයේ ප්‍රයෝජන අරගෙන ආපහු මේකට ඇතුල් කරගන්න. මොකද දැන් අප්‍රේල් වලින් පස්සේ මේක ආපහු ක්‍රියාත්මක වෙනකොට අර මේ ගොඩේ හිටපු නැති පිරිසක් ආපහු ඇතුළත් කරගන්න උත්සාහ කරන මම හිතන්නේ මේක ඔබතුමාලා අවධානයට යොමු වෙලා නැතුව ඒ නිසා ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ බැංකු සමහර බැංකු කටයුතු කරන්නේ රජය ගන්න ක්‍රියාමාර්ගයට පිටින් ඔවුන්ගේ ආරක්ෂා වීම සඳහා. ඒ නිසා ඉල්ලීමක් කරනවා කරුණාකර මේ පිළිබඳව දැඩි අවධානයට යොමු කරන්න. මොකද ලොකු නරක තැනක තියෙන්නේ මේ බැංකු මගින් අයාය කරගන්න දීපු අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කරනවා.
හොඳයි ගරුවන්ත මහජන පෙස්සම් පිළිගැනීම ගරු අනුරාජ ජයරත්න මහත්තයා. ඔව් චරිත රත්න මහත්තයා පොයින්ට් ඔෆ් ඕඩරේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ මේ පොයින්ට් එක රාජ්‍ය මූල්‍ය මුදල් කාරක සභාවේ 121 හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවේ 101 යටතේ ගත හැකි. නමුත් ඒ දෙකෙන් ගැළපෙන එකක් සඳහා ඔබ යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී මහා බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කළා. ඒ වගේම ඊට පෙර මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023-24 සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දෙකම විශේෂයෙන්ම අලුත් 2023 අංක 16 දරන මහ බැංකු පනතේ 83 වගන්ති යටතේ මහ බැංකු විසින් මේක ඉදිරිපත් කිරීමට බැඳිලා ඉන්නවා. ඒ වගේම 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනත යටතේ මුදල් අමාත්‍යාංශයේ මේ වාර්තාව ඉදිරිපත් කරන්න බැඳිලා ඉන්නවා. හැබැයි මම මේ සභාවට මතු කරන්න කැමති මේ වාර්තා දෙක අතර බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ තියෙන කරුණුත් මහා බැංකුවේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ තියෙන කරුණුත් සම්බන්ධව ආංශික අධීක්ෂණ කාරක සභාවක හෝ එසේත් නැත්නම් මුදල් රාජ්‍ය මුදල් කාරක සභාවෙන් විමසිය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමැති මේ ස්ටෑන්ඩින් ඕඩර් එකත් එක්ක සම්බන්ධ කරලා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, උපනියෝජක කතානායකතුමනි, මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වාර්ෂික ආර්ථික විවරණ ලේඛනය ඇත්තටම බරපතල ප්‍රශ්න රාශියක් ඇති කරනවා. ඒකේ ලැන්ග්වේජ් එක පවා වැරදි. ඒ කියන්නේ මේකේ මම ආරාධනා කරනවා ගරු සභානායකතුමාට මේකේ අර ඕවරෝල් සමරි කියන එක කියවන්න කියලා. ඇත්තටම මහා බැංකුව ඒගොල්ලන්ගේ assumption එක වාගේ පේන්නේ මහා බැංකුවයි රාජ්‍යයයි කියන්නේ දෙකක් කියලා. මේකේ දෙවෙනි වාක්‍යය පටන් ගන්නේ රාජ්‍ය සහ මහා බැංකුව විසින් ක්‍රියාවට නගන ලද කියලා. රාජ්‍යයට අයිති යාන්ත්‍රණයක් විදිහට තමයි මහා බැංකුව තියෙන්නේ. මෙතන රාජ්‍ය කියන වචන දාලා තියෙන්නේ ද ගවර්න්මන්ට් කියන එකට. ඒකට විවස්ථාවේ වෙනම අර්ථ දක්වලා තියෙනවා ගවර්න්මන්ට් කියන්නේ ආණ්ඩුව කියලා. එතකොට ආණ්ඩුවයි මහා බැංකුවයි නැත්තම් මහා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයයි මහා බැංකුවයි මහා භාණ්ඩාගාරයයි මහා බැංකුවයි කියලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි රාජ්‍යයයි මහා බැංකුවයි කියලා වර්ගීකරණය කරන්න බෑ. එහෙමනම් මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙත් නෑ. රාජ්‍ය ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ මහා බැංකු පනත ඒමත් එක්ක මේ මහා බැංකුවේ සමහරු කල්පනා කරන්නේ ඒක රාජ්‍යයට අයිති නෑ කියලා. ඒක තමයි මේ වාර්තාවේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ මේකේ මූලිකම අදහස මම කැබිනට් ඇමතිතුමාලාගෙන් අහනවා මේකේ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ මහා බැංකුව විතරයි මේකේ ෆිස්කල් පොලිසි පැත්තෙන් මුකුත් කරලා නැහැ මේ වார்த்தාවේ හැටියට මේ වார்த்தාවේ කැබිනට් එක මුකුත්ම කරලා නැහැ මට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කැබිනට් එකේ අය මුකුත් කරලා නැහැ මේ වார்த்தාව කියන විදියට ඒ නිසා කරුණා කරලා මේක ස්ථාවර නියෝග 111 ආංශික අධීක්ෂණ කාර්ක සභාවක් යටතේ හෝ එහෙම නැත්නම් 121 මූල්‍ය කාර්ක සභාව යටතේ එතුමාලා ගෙන්නලා විමසා බැලිය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමැති.
හොඳයි බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගන්නේ. ඔයි මල් විරංසන්තා.
අර නියෝජ්‍ය කතානායකතුමනි ගරු චරිත හේරත් නැතුමා මතු කරපු කරුණ ඉතාම බරපතල කරුණක්. මේ ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන කිරීමේ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට අපි විරුද්ධ වුණේ ඔන්න ඔය කියන පදනම ඉදගෙන. මේක රාජ්‍යයෙන් විතන් කරනවා. දැන් ඒක තමයි මේ උපවෙන්නේ මේ වார்த்தාවේ මහා බැංකුවම සඳහන් කරන කාරණා අනුව. රාජ්‍ය සහ මහා බැංකුව දෙකක් හැටියට සලකලා තමයි ඔවුන් කටයුතු කරන්නේ. දැන් මීට කලින් උදේගම්මන්පිල ගරු මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ සඳහන් කළා මහා බැංකුව පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා කලින් වතාවත්වලටත් වඩා. එසේ තිබීදී තමයි අසාමාන්‍ය පරිවැඩි කර ගැනීමක් කරගෙන තියෙන්නේ. එතකොට මෙතනම මේ සභාවේ සාකච්ඡා වුණා ඒ පරිවැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතියට හෝ කොහෙවත් අනුමැතියක් ගන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ අසාමාන්‍ය ස්වාධීනකරණය රාජ්‍යයෙන් පවා. එතකොට දැන් මේක කාටද අයිති? මේක කාටද අයිති? ඒ නිසා මේක මේක සැහැල්ලු කොට සලකන්න නැතුව මේක ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ ප්‍රශ්නයක් හැටියට විතරක් පටු කරලා තේරුම් ගන්නේ නැතුව මේ කාරණය විභාග කිරීම සඳහා කරුණා කළා එතුමා යෝජනා කළා වගේ මහා බැංකුවේ සියලුම නිලධාරීන් කැඳවන්න කැඳවලා මේ පිළිබඳ අපිට ඔවුන් සමග ප්‍රශ්න කරලා මේක निराකරණය කරන්න. මොකද මේක මේක මේ වැරද ඔවුන් නිවැරදි කළ යුතුයි. මේ වார்த்தාව නිවැරදි කරලා නැවත එවිය යුතුයි.
හොඳයි. ගරු කතානායකතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරන්න. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු අනුරාධ්‍ය ආරත්මතුමා. හර්ස සිල්ල මැතිතුමා.
මේ මෙතන අපේ කාර්ක සභාව ගැන මේ කියපු නිසා මේ මහා බැංකුවේ පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් කාර්ක සභාව අවසර දුන්නේ නැහැ. අපි ඒකට ස්වාධීන කමිටුවක් පත් කරන්න කියලා ඇමතිවරයාට දැනුම් දුන්නා. දැන් අපි අද පත්‍රවල දැක්කා ඒ කමිටුව වාර්තාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා කියලා. එතකොට මුදල් අමාත්‍යාංශය නැවතත් මේක මුදල් කාර්ක සභාවට ඉදිරිපත් කරાવી. එතකොට අපිට බලන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා. හැබැයි ඊට වඩා වැදගත් කාරණාවක් තියෙනවා. මුදල් කාර්ක සභාව විසින් ඉදිරිපත් කරපු වார்த்தාවේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා මහා බැංකුවට කියන්න බෑ කියලා ඕන් රාජ්‍ය මූල්‍යට යටත් නැහැ කියලා. හරි, එතකොට ඔවුන්ගේ මුදල් කියන්නේ මේ රාජ්‍ය මුදල් තමයි. හරි, නැත්නම් ඔවුන්ට කියලා වෙනම මුදල් ප්‍රමාණයක් නැහැ. ඉතින් ඔවුන් ඒ ඔවුන් එවැනි දෙයක් අර්ථකථනය කරන්න උත්සාහ කරාට පාර්ලිමේන්තුව මගින් ඒ අර්ථකථනය පිළිගත්තේ නැහැ කියන එක ගරු මන්ත්‍රීතුමාට මම පැහැදිලි කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
හොඳයි, බොහොම ස්තුතියි. ඔව් කිරෙල්.
අස්තියක්. ඔව්. අලුත්ම වාර්තා අනුව මහා බැංකුව පසුගිය වර්ෂයේ මිලියන 1000කට වැඩිය පාඩුවක් ලබලා තියෙනවා මහා බැංකුව. ඒ ආගේ ක්‍රියාකාරීකම් උපයෝග කරගෙන loss of over 1000 million. නමුත් එයා පඩි වැඩි කරගත්තා. 70% පඩි වැඩි කරගත්තා. මේක හරිද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් අලාභ වෙලා තියෙනවා ගිය අවුරුද්දේ. නමුත් ඒ අය 70%කින් පඩි වැඩි කරගත්තා.
හොඳ ගරු මන්තය ගැන බලන්න. ඔව් කෙටියෙන් ඉවර කරන්න. දැන් අද ලොකු වැඩසටහන් ගොඩක් තියෙනවා. ඔව් විමල් විරංසමත්තා.
මෙතන කාරණා දෙකක් ඔයි පඩි වැඩි කර ගැනීමේ කතාව අපි දැන් මෙතන සෑහෙන කතා කරලා තියෙනවා. තාම මේක නිවැරදි වෙලා නැහැ සම්පූර්ණේ. හැබැයි මේ රාජ්‍යයයි මහා බැංකුවයි දෙකක් කියලා කතා කරන එක ඒක ඊට වඩා බරපතලයි. මෙතන අපි අපේ ප්‍රමුඛ අවධානය වෙන්න ඕනේ එතනට. මහා බැංකුව හිතනවා නම් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් විතැන් වෙච්ච ආයතනයක් හැටියට මහා බැංකුව එහෙම මනසින් නම් ඔවුන් කටයුතු කරන්නේ ඒ මනස ඉවත් කිරීම වහම කළ යුතුයි. ඒ නිසා මම කියන්නේ පඩි වැඩි කිරීමේ ප්‍රශ්නේ වගේම සහ ඊටත් වඩා බරපතලයි කරු චරිත හේරත් මැතිතුමා මතු කරු මේ කාරණය. ඒ නිසා ඒකට ප්‍රමුඛතාවය දෙමින් අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලා
සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි. අවසන් කරන්න චරිත හිරමැතිතුම.
ගරු නියෝජ කතානායකතුමනි, ඇත්තටම මේ මහා බැංකු පනතේ අපිට මේක සඳහා 84 1 අනුවගන්තියේ ගවර්න්මන්ට් කියන එක ඉතාම පැහැදිලිව මේකේ අර්ථ නිරූපණය කරලා තියෙනවා. එතකොට ඒ ගවර්න්මන්ට් ඇන් සෙන්ට්‍රල් බැංක් කියන දෙක රාජ්‍ය යටතේ තියෙන බොඩිස් දෙකක් විදිහට අරගන්න පුළුවන්. ඒක තමයි මේකෙන් ස්වාධීන උනායි කියන්නේ. හැබැයි ඒ එක්සෙකටිව් එකෙන් ස්වාධීන වීම රාජ්‍යෙන් ස්වාධීන වීමක් නෙවෙයි කියන එකයි අපි එයාට කියන්න ඕන. ඒ නිසා මේ සභාවක් ගේනවා නම් ඒගොල්ලෝ මේක නිවැරදි කරන්න පුළුවන් මං හිතන්නේ. ඒ නිසා අපි ඒකට
ගරු සභානායකතුමා,
ගරු මහාචාර්ය චරිත හිරත්මැතිතුමත්, හරිසිල්ල මැතිතුමත්, ඒ වගේම ගරු විමල විරංස මැතිතුමත් පෙන්වා දුන්න ආකාරයට මේ වார்த்தාව කෝප් කමිටුවට කැඳවන්නත් පුළුවන්. මොකද මහ බැංකුව කෝප් එකට යටත්. අනිත් පැත්තෙන් ෆිනෑන්ස් කමිටුවට කැඳවන්නත් පුළුවන්. ඒ නිසා ඔබතුමා උපදෙස් දෙන්න
මේ
කමිටු දෙකට කැඳවන්නයි කියලා මේක ඉදිරිපත්
කරනවා. ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. ගරු ගාමිණි මන්ත්‍රීතුමා,
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. කලින් පාර්ලිමේන්තුවේ සතිය පැවතිච්චි දවසේ මම අවධානයට යොමු කළා අර ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම් වලින් වංචනික ආකාරයට මුදල් සොරා ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලියක් පිළිබඳව. ඉතින් මේ පිළිබඳව අධ්‍යයනයක් කළා මහ බැංකුව මේ වෙනකොට කිසිම තොරතුරක් ලබා දීලා නැහැ. ඒ වගේම මුදල් අමාත්‍යාංශය හරහා මැදිහත් වීමක් සිද්ධ කළත් නැහැ. නමුත් අද වෙනකොට වාර්තා වෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ 1000කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වංචාව සිද්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව ඒ ගිණුම් වලින් රුපියල් මිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒ අරගත්තු ගිණු මුදල් රජයේ බැංකුවලේ වගේම පෞද්ගලික බැංකු සෑහෙන ප්‍රමාණයකින් ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ ගිණුම් වලින් මේ මුදල් සොරාගෙන අවසානයේදී ලංකාවේ දේශීය පෞද්ගලික බැංකුවකට මුදල් මාරු කළා. ඒ මුදල් ක්‍රිප්ටෝ කරන්සි වලට මාරු කළා. ලංකාවෙන් එළියටත් අරන් ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මේ වෙනකොට අපිට තොරතුරු දැනගන්න ලැබිලා තිබෙන්නේ. ඉතින් මේ කතා කරන මොහොත වෙනකොටත් දැන් අපි මේක හෙළිදරව් කළේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා. හැබැයි අද මැයි මාසයේ 6 වෙනිදා වෙනකොටත් මහ බැංකුව මේක පිළිබඳව යම්කිසි ප්‍රවේශයක් අරගෙන මේ වළක්වා ගන්න කටයුතු කරලා නැහැ. කටයුතු ඒ කියන්නේ ඊයේ තමයි නිවේදනයක් නිකුත් කරන්නේ මෙවැනි වංචාවක් සිද්ධ වෙනවා කියලා. ගරු කතානායකතුමනි, මේක සිද්ධ වෙන්නේ මේ අඩු මුදලට බහණ්ඩ විකුණනද, එහෙම නැත්නම් වෙන වෙන සේවා සපයනවා කියලා දැන්නීම් දාලා ඒවට සම්බන්ධ වුණාට පස්සේ තමන්ගේ දුරකථනයට මැසේජ් එකක් එනවා, මෙල්ල එකක් එනවා. ඒ මෙල්ල එක ෂෙයා කළාට පස්සේ, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆෝන් එක ඇපල් ෆෝන් එකක් නම් ඒ ෆෝන් එකේ තියෙන ඇප් එක තමයි පාවිච්චි කරන්න ඕනි. වෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් ප්ලේ ස්ටෝන් තමයි පාවිච්චි කරන්න ඕනි. ඒකෙන් පිටස්තරව මෙල්ල එකක් ඇවිල්ලා ඒක ෆෝන් එක ඕකේ කළොත් අපේ ෆෝන් එක මේ ස්කෑම් එක කරන අයට, මේ වංචාව කරන අයත් එක්ක ෂෙයා වෙනවා. ෂෙයා වෙනකොට අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඒගොල්ලෝ හදාගෙන තියෙන ස්ක්‍රීන් එකක පේනවා. එතකොට මේ වංචාව කරන කණ්ඩායම මේ ආකාරයේ ස්ක්‍රීන් 100 ගානක් හයි කරලා විශාල ස්ක්‍රීන් ෂෙයා කරගෙන ඒවය අපේ ෆෝන් එක දිහා බලබලා ඉන්නවා සිටිය යුතුයි ලොකු ගණදෙනුවක් සිද්ධ වෙනකම්. එතකොට මේ තමන්ගේ ගිණුමට වැටුපේන එක, තමන්ගේ ගිණුමට ණය මුදලක් එන එක, තමන් වෙන කාගෙන් හරි මුදලක් ගන්න එක, තමන් තව මුදලක් කාට හරි මාරු කරන එක කියන කාරණා ඔක්කොම නිරීක්ෂණය කරමින් ඉඳලා ගිණුමට ලොකු මුදලක් ආපු ගමන්ම අර ආපු OPT එකයි මෙල්ල එකයි පාවිච්චි කරලා මේ මුදල් ටික වෙන ගිණුමකට මාරු කරනවා. ගරු සභානායකතුමනි, ගරු කතානායකතුමනි, මේක විශාල වංචාවක් වෙලා තියෙනවා. රුපියල් මිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙනකොට මේ මහ බැංකුවේ මැදිහත් වෙලා මේක පාලනය කරන්න, මේක හෙළිදරව් කරගන්න කටයුතු නොකිරීම නිසා රටට අහිමි වෙලා තියෙනවා. ඒ මුදල් රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා කියන එක මූල්‍ය පද්ධතිය අද කියනවා. මුදල් රාජ්‍ය මැතිතුමා ඉන්නවා, මම හිතන්නේ මේක පිළිබඳව යම්කිසි අවබෝධයක් එතුමාට ඇති. ඒ නිසා වහාම මේක ඇත්තටම බැංකුවලට කරන්න දෙයක්වත් නැහැ, ධනදෙනුකරුවන්ට කරන්න දෙයක්වත් නැහැ. මෙය පාලනය කිරීමේ හැකියාව තියෙන විදුලි සංදේශ නියාමන කොමිසම සහ මහ බැංකුව එකතු වෙලා තාක්ෂණික කාරණාවක් මුලින්ම කරන්න තියෙන දේ තමයි මෙහෙම වංචාවක් සිද්ධ වෙනවා කියන එක පිළිබඳව රට දැනුවත් කරන්න මම නැවත ඉල්ලා සිටිනවා. අපි මේ ආර්ථිකය බංකොලොත් වෙලා තියෙන වෙලාවක
ගරු ඇමතුමාගේ අවධානය
බිලියනයක් විතර මුදල් ප්‍රමාණයක් රටින් එළියට ඇදෙනකම්
මහ බැංකුව මුදල් රාජ්‍ය ඇමතුමා
මේ පිළිබඳ ක්ෂණික අවධානය යොමු කරලා ඒ පිළිබඳ වාර්තාවක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න
බලාපොරොත්තු වෙනවා. මහජන ප්‍රසම් පිළිගැන්වීම ගරු අනුරාධ්‍ය ආරාධනාතුමා. අශෝක ගරු මහත්මයා.
ගරු මේ නියෝජ්‍ය කථානායකතුමනි, දැන් අද උදෑසනයේ සිට මේ මහබැංකුවේ අක්‍රමිකතාවය සහ ස්වාධීනතාවය පිළිබඳව බහුතර මතයේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඉතින් මීට පෙරත් මේ කතා කරලා තියෙනවා. ආයෙ දවසක මේ කතා කරන්න තියන්නේ නැතුව කථානායකතුමාට මේ අවධානය යොමු කරලා.
හොඳයි.
මේ සිදුවෙන ආණ්ඩුවෙන් විතන්වීම සහ මේ ස්වාධීනභාවය තුළ වුන් කරන ක්‍රියාකාරකම් පාර්ලිමේන්තුව තුළ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒක කඩිනමින් විසඳුමක් දෙන්න නැත්තම් මේක මේ කියන විදිහට ආණ්ඩුව කරනවා වගේනේ කියන්නේ.
හොඳයි.
ඒක මහ බැංකුව නිසා අපි මගේ පෞද්ගලික අදහස මමත් මේකට විරුද්ධයි.
හොඳයි ගරු මහත්මයා. ගරු චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ පෙස්සන් දෙක ඉදිරිපත් කළ ඉවරන කම. ගරු චමල් රාජපක්ෂ මහත්මයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සූර්යාව පළවිල්ල මිනිපිරුල පන්සල අසල අංක 136 දරණ ස්ථානයේ පදිංචි එම් සුජීව කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්න.
ගරු කින්ස් නෙල්සන් මහත්මයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පොළොන්නරුව ගිරිතල පාරේ දියබෙදුම මෙනුෂ අංක 27 දරණ ස්ථානයේ පදිංචි අමරවංශ ගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නන.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරන ලැබේ.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉතාම වැදගත් කාරණයක් මේ සභාවට වාර්තා ගන්න මම බැලුවේ. මොකද දැන් පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දාලා තියෙනවා. ඒක ආණ්ඩුව මුදල් දෙන්න බෑයි කියන. හැබැයි විමධ්‍යත ගත අයවැය වැඩසටහන යටතේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2023/12/29 චක්‍රලේඛනය නිකුත් කරලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා 8-3 වගන්තිය අනුව මේ සංවර්ධන ව්‍යාපෘති ජූලි 31 පෙර නිම කරන්න කියන. එතකොට මාස 7කින් අවුරුද්ද වැඩ ඉවර කරන්න. මොහොම පැහැදිලි මේ කරන්න හදන්නේ ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන කරන වැඩසටහන. දැන් ඒකට අපේ මම මේක දිගින් දිගටම මතු කරා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට 7-5කවත් වියදමක් නැත්නම් මුදලක් විමධ්‍යගත අරමුදල් යටතේ ලබා දෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි කඳුකර දශකයේ කියන වැඩපිළිවෙල යටතේ 2024-2033 ජනාධිපතිලේකම් විසින් නිකුත් කළ තියෙනවා චක්‍රලේඛනයක්. ඒ චක්‍රලේඛනයට අනුව අවුරුදු 10කට අවදාළ කරන සම්වර්ධන සැලැස්මේ 2024 වැඩසටහන මාර්තු 10ට පෙර අවසන් කරන්න කියලා දාලා තියෙනවා. හැබැයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මාස 4කින් මේක අවසන් කරන්න කියලා තියෙනවා. එතකොට මේ සියල්ල බලපුවාම පළාත් පාලන බලපදේශ සඳහා උපදේශක කමිටුපත් කරන්න කියලා තියෙනවා. ඒක පැහැදිලිව එකකින් අදහස් කරන්නේ මොකද්ද? පැරණි වහලා තියෙන ප්‍රායෝගික සභා, නගර සභා, මහනගර සභා මේ ඡන්දයක් කැඳවලා තියෙන තත්වයක් තුළ නැවත බලාත්මක කරලා ආණ්ඩුවේ සභාපතිවරුන්ට ආණ්ඩුවේ අයට මේක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ තුල සකස් කිරීම. එතකොට පැහැදිලිව මේ මැතිවරණයක් දාලා තියෙන වෙලාවේ, මේකට නාම යෝජනා කැඳවලා තියෙන වෙලාවේ නැවත මේක මේ බලපෑමක් කිරීම මේ බොහොම පැහැදිලිව දේශපාලන පක්ෂවලට කරන දැවැන්ත අසාධාරණයක්. ඒ වගේතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සියල්ල එකතු කරපුවාම බිලියන 3.4ක්, ඒ කියන්නේ හැම පළාත් පාලන ආයතනයකටම පළාත් පාලන ආයතන 340ක් තියෙනවා. බිලියන 1 ගානේ බිලියන 3.4ක් මිලියන 1 ගානේ දුන්නයින් පස්සේ මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එකක්. දෙවෙනි කාරණේ තමයි තවත් ඒකත් එක්කම ඉදිරිපත් කළ තියෙනවා තවත් වියදම් කරන්න බිලියන 11.2ක් විමධ්‍යගත අරමුදල් යටතේ. එතකොට බිලියන 15ක් එක් මාස 7ක් ඇතුළත, ඒ කියන්නේ ජූනි වෙනකොට වියදම් කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය තියන්න සල්ලි නැහැයි කියලා සල්ලි දෙන්න බෑයි කිව්වා. දැන් හැබැයි සම්වර්ධන වැඩ කළා පළාත් පාලන ආයතන ටික නැවත සක්‍රිය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මේක සම්පූර්ණ වැරදි සාගත ක්‍රියාවලියක්. ගරු අපේ සමානායකතුමත් ඉන්නවා මෙතනම, ඔබතුමාගේ අගමැතිතුමත් ඉන්නවා. ඔබතුමාලගෙන් අපි කරුණා කරලා ඉල්ලන්නේ, කරුණා කරලා ගරු අගමැතිතුමා පළාත් පාලන මැතිවරණය තියන්න. ඒක පළාත් පාලන මැතිවරණය කල්ලි දාලා සල්ලි දෙන්න බෑයි කියලා බිලියන 15ක්
ගරු කාන්චන දේශකර මහත්මයා.
ගරු 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 නියෝජ්‍ය කථානායකතුමනි, මම දන්නේ අපිට ලැබිලා තියෙන න්‍යාය පත්‍රය අනුව තියෙන්නේ ප්‍රධාන කටයුතු වල මේ ප්‍රශ්න අහන අවස්ථාව. මම දන්නේ ඔබතුමා ඒක මගහැරලාද යන්නේ කියලා. ප්‍රශ්න නැත්තම් කියන්නේ එතන අපිට යන්න පුළුවන්. මොකද අපිට ප්‍රශ්න තියෙනවා කියලා සති දෙකකට ඉස්සලා දීලා අපි මෙතන ඇවිල්ලා ඉන්නවා ප්‍රශ්න වලට උත්තර දෙන්න. ප්‍රධාන වැඩ කටයුතු වලින් පස්සේ ඕන තරම් ප්‍රශ්න වලට දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හොඳයි ගරු.
ඒක අසාධාරණයක් කරන්න
එපා. හොඳයි. ගරු ආණ්ඩුපස් සංවිධායකතුමනි.
මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මොකද මම දන්නේ එතුමා මොන අරමුණක් හිතගෙන මේ කාරණාව ඉදිරිපත් කරාද කියලා. සංවර්ධන කටයුතු නවත්තන්න කියන එකද ඔබතුමා කියන්නේ මේ ජනතාවට ලැබෙන ප්‍රතිලාප නවත්තන්න කියන එකද ඔබතුමා යෝජනා කරන්නේ? මං හිතන්නේ ඒක ඉතාම වැරදි. මොකද පළාත් පාලම ඇතුළත නෙමෙයි පළාත් සභා ඇතුළතත් කල් දාලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිව රජයක් හැටියට ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා ව්‍යවස්ථා අනුකූලව ජනාධිපතිවරණය තියෙනවායි කියලා. ඒක වෙනම කාරණාවක්. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒ කටයුතු සිද්ධ වෙනවා. රජය සංවර්ධන කටයුතු වලට මන්ත්‍රීවරු සදා ප්‍රතිපාදන වෙන් කළා නැහැ ගරු නියෝජක කතාවට. මම මේක මීට පෙරත් කිව්වා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ
කටයුතු
ඔබතුමාලගේ යෝජනා අරින්න පුළුවන්. ඒ යෝජනා එතනින් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මේක වැරදි මතයක්.
මෙච්චර දවසක් සිද්ධ වුණේ වැඩ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මගින් හාල් බෙදුවේ අරෝ
බෙදුවා ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම දැනගන්න ඕන මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ දැන් මාසෙකට කිට්ටු කාලයක් ඒ නිසා ඒකට වීසා අවස්ථාව දෙන්න ඕන නිසා විපක්ෂ නායකතුමා ඉතාමත් කෙටියෙන් ඔබතුමා කාරණා
මම කෙටියෙන් අහන්නේ මේ ගරු සභානායකතුමාගේ අවසරය ඇතුව මම විශේෂයෙන්ම අපේ රමේෂ් පතිරණ මහත්තුමා වැදගත් කාරණාවක් යොමු කරන්නේ ඔබතුමාගේ අවධානයට 2019-2020 වසරවල අපොස උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව ගණිතංශයෙන් පෙනී සිටි සිසුන්ව හෙද සේවාවට බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය 2023-09-15 දින නිකුත් කරලා දැනට 3100ක් බඳවාගෙන තිබෙනවා. තවත් 3863ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයක් තිබෙනවා. හැබැයි ඒ බඳවා ගැනීම සිදු වෙලා නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 45,000ක පමණ හෙද හිඟයක් මේ රටේ තිබෙන මොහොතක කරුණාකරලා ඉක්මනින් මේ ඉතිරි 3,100ක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. මොකද විශේෂයෙන්ම හෙද සේවාව කියන්නේ රෝග ප්‍රතිකාරක සහ රෝග නිවාරණ කියන ශ්‍රේෂ්ඨ දෙකටම වැදගත් වෙන සේවාවක්. එනිසා ඒ කාර්ය ඉෂ්ට කරන්නයි කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා.
වෛද්‍ය රමේෂ්
පතිරණතුමා මට තව කවුරුද කතා ඊට පස්සේ උත්තර දෙන්න. ගරු එමතුමා. විශේෂයෙන්ම මට දෙවෙනි කාරණාව ඉදිරිපත් කරන්න තියෙන්නේ බොහොම කෙටියෙන් ගරු නියෝජක කතානායකතුමා. ඔබතුමත් දන්නවා මේ කාරණාව. මට නැවතත් වරක් මේ කාරණාව ඉදිරිපත් කරන්නට සිදුවීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමත් හොඳින් දන්නවා ඔබතුමත් ජීවත් වෙන ප්‍රදේශයට තදාසන්න ප්‍රදේශයේ ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වෙලංගහවල වංසන්දියේ මත්පැන් බලපත්‍ර සහිත අවන්හලක් පිළිබඳව ඔබතුමත් ඒ ගැන හොඳින් දන්නවා. මමත් ඒ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේ මතු කරා. ගෞරවනීය මහා සංඝරත්නය බොහොම දැඩි ලෙස ඒකට විරුද්ධ වෙලා තිබෙනවා. හැබැයි මේ වෙන විට නැවතත් තරක් ඒක විවෘත කරලා තිබෙනවා. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති බොහොම ගෞරවයෙන් මේ මැතිවරණ ඉලක්ක කරගෙන මේ මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය වහාම නතරකරන්න. කොහොමටත් ඒක නතර වෙනවා. මේ වසර අවසාන වෙනකොට ජනතාවගේ ආශිර්වාදය මත අපි රාජ්‍ය බලය ලබා ගත්තාම ඒකට විරුද්ධ උසාවිය ගියොත් අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා පනතක් හරි සම්මත කරගෙන ඒව තහනම්
කරනවා.
ඒ නිසා පැහැදිලිව මම ඉල්ලීමක් කරනවා ඔබතුමත් මේකට විරුද්ධයි. ඔබතුමත් ඒ ගැන මේ සභාවේ කතා කරා. මමත් මේක ගැන කතා කරා. ඊට පස්සේ කොහොමද ආපහු ඇරලා තියෙන්නේ? මම ඒ කාරණාව බොහොම වගකීමෙන් මේ සභාවේ අවධානයට යොමු කරමින් අර තුන්වෙනි කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙන එක මම කරු අග්‍රාමාත්‍යතුමාට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දන්නවා මේ සඳරු කුමාරසිංහ මැතිතුමා පහුගිය දිනක අත වශයෙන්ම ගුවන් තොටුපළේදී යම් කිසි කාරණාවක් පිළිබඳව එතුමාගේ මතය ඉදිරිපත් කරා. හරි. ඒක සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වුණු කාරණාවක්. ඒ අත වශයෙන්ම මම කියන්න කැමති සඳරු කුමාරසිංහ මහත්මයාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ රැකවරණය තියෙන. ඔහුට භාෂණයේ නිදහස තියෙනවා. ඔහුට කතා කිරීමේ නිදහස තිබෙනවා. ඒ කතා කිරීමේ නිදහස කාටවත් අවහිර කරන්නට බෑ. ඊට පස්සේ ඔහුව පොලිසියට කැඳවලා ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. මොකක්ද අර එයාපෝර්ට් එකේ ඔහු ඉදිරිපත් කරපු ප්‍රකාශ. මම විශේෂයෙන්ම කියන්න කැමති කරුණාකරලා මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි. මේක ඒකාධිපති රාජ්‍යයක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. භාෂණයේ නිදහස තිබෙනවා. ඒ නිසා සඳුරු කුමාරසිංහ මැතිතුමාට තවදුරටත් මේ හිරිහැර කරන්න නැතුව කරදර කරන්න නැතුව මේක ක්ලෝස් මැටර් එකක් හැටියට සලකලා බලලා මේක ඉවරක් කළා දා. ඔහුගේ හදවතේ තියෙන අදහස් ඉදිරිපත් කරේ. ඒක පිළිබඳව මේව දුරදිග ගෙනියන්න අවශ්‍ය නැහැ. මම යෝජනා කරන ගරු අග්‍රාමාත්‍යතුමාට ඔබතුමා මැදිහත් වෙලා මේක මේ මැටර් එක ක්ලෝස් කරන්න දී කියලා මම ඉල්ලීමක්
කරනවා. ගරු වෛද්‍ය රමේෂ් පතිරණ
මහත්මයා. නියෝජ්‍ය කතානායකතුමනි දැනට මේ හෙදියන් 3000ක් බඳවා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවලා සම්මුඛ පරීක්ෂණ පවත්වලා අවසන් කරලා තියෙන දැන් අපි අභියාචනා කාලය තමයි ගත කරන්නේ. ඉතාම නුදුරේදී අපිට බඳවා ගැනීම සිදු කරන්න පුළුවන් වෙයි. එතකොට අපි හැදේ සේවය දැනට 45000ක් ඉන්නවා. පුරප්පාඩු තියෙන 1000කට ආසන්න ප්‍රමාණයක්. 45000ක් සේවය ඉන්නවා. 45000ක් පුරප්පාඩු නෙවෙයි පක්ෂනායකතුමනි 45000ක් සේවය ඉන්නවා දැනට. පුරප්පාඩු තියෙන 1000කට ආසන්න ප්‍රමාණයක් අපි 3000ක් බඳවා ගන්න ලෑස්ති කරලා තියෙන්නේ.
හොඳයි. බෞන්සති.
හොඳයි බොහොම ස්තුතියි.
හොඳයි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු නීතිඥ වසන්තයාප බණ්ඩාරමිත්තන් වනජීවී හා වන සම්පත් අමාත්‍යමගෙන් ඇසෙයි.
ප්‍රශ්නය අහනවා ගරු නියෝජක කතානායකතුමා.
කතානායකතුමනි සති දෙකක් කල් ඉල්ලා සිටිනවා.
සති දෙක කාලයක් කල් ලබා දෙනවා. ප්‍රශ්න අංක 2 ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා අධිකරණ මන්දනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍යතුමා.
අධිකරණ මැතිතුමා. අධිකරණ මැතිතුමා.
ගරු අධිකරණ මැතිතුමා. ප්‍රශ්න අංක 2
කල් ගන්නවා මාසයක්.
මාසික කාලයක් ගන්නවා.
ඈ කොච්චරද?
මාසික කාලයක්.
කරු කතානායකතුමනි ඔබතුමාගෙන් මේ අවස්ථාවේ කියනවනම් දැන් මමම යෝජනා කළා නිල්වලා ගඟ පිළිබඳ තේරීම් කාරක සභාවපත් කර. දැන් තේරීම් කාරක සභාව අද මාතර රැස් වෙන දාලා මේ පාර්ලිමේන්තු දවසේ. ඉතින් මෙහෙම කරපුවාම අපි පාර්ලිමේන්තුවේ මේ කටයුත්තට ඉන්නත් ඕනේ. ඉතින් මේ වගේ දේවල් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරපුවාම ඒක පාර්ලිමේන්තු දවසක මාතර යන යොදන්නේම මට තේරෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවද මොකද අපිට නිල්ලාගංගේ ප්‍රශ්නෙත් වැදගත්. දැන් ආයි ඇස්ස කාලේ පටන් අරන් ආපෞසරයක් ගම් වතුර තර්ජනය ඇති වෙන්න පුළුවන් ලවණ බාධකෙත් එක්ක. ඉතින් ඒ නිසා කරුණා කළා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් එළිය රැස් වෙනවා නම් ඒක පාර්ලිමේන්තු දවස් වලට යොදා ගන්න එපා කියලා අපි ඉල්ලනවා. මොකද අපිට දැන් නිල්ලාගංගේ ප්‍රශ්නෙත් වැදගත් පාර්ලිමේන්තුවත් වැදගත්.
මේ
දෙකම අපිට කරන්න පුළුවන් විදියට මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා
දැන්වත් ඒක ගැන කතා නැතුව අවධානය යොමු වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 3 ගරු හේසා විතානගේ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා රාජපරිපාලන සදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යතුමා
වාහනවා ගරු කතා
මාසයක මාස දෙකක්
මාස දෙකක්
හොඳයි. ප්‍රශ්න අංක 4 ගරු ගෙවින්ද කුමාර්තුංග මැතිතුමා විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට ආනවද
ප්‍රශ්නය අහන
පිළිතුරු දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ 1 2022/5/14 A2 එදිනට සහ 2024/1/31 දිනට අපේ ඇමුණුම එක ඇමුණුම දෙක තියෙනවා. ඒක මම සභාගත කරන්න දීර්ඝ විස්තරයක් තියෙන්නේ A2 කමන්න A12 ඒක තියෙන උතුම අහලා තියෙන්නේ එදිනට දිනට හරි A1 2022/5/14 දිනට විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලංකා විදුලි බල මණ්ඩලය 66,63,249 ලංකා විදුලි පුද්ගලික සමාගම 6,10,232 එකතුව 72,73,481 2024/1/31 දිනට ලංකා විදුලි බල මණ්ඩලය 71,77,874 ලංකා විදුලි පුද්ගලික සමාගම 6,29,416 එකතුව 78,72,79,290 A2 2022/5/14 සිට 2024/1/31 දින දක්වා ලංකා විදුලි වල මණ්ඩලයේ රතු බිල් නිකුත් කළ ප්‍රමාණය විසිහතර ලංකා විදුලි බල මණ්ඩලයේ රතු බිල් නිකුත් කළ සංඛ්‍යාව මිලියන 24යි ලංකා විදුලි බල විදුලි පුද්ගලික සමාගම මිලියන 3.7යි එකතුව මිලියන 28යි විදුලිය විසන්ධි කිරීම ගණන ලංකා විදුලි බල මණ්ඩලයේ 924,554යි ලංකා විදුලි පුද්ගලික සමාගම 138,236යි එකතුව 1,062,790යි ඈ එක 2011/1 සිට 2020/12/31 දින දක්වා නව විදුලි සම්මන්ත්‍රණ ලබාගත් පාරිභෝගික සංඛ්‍යාව 1,786,465යි ලංකා විදුලි පුද්ගලික සමාගම 1,039,692යි එකතුව 1,926,157යි විදුලි විසන්ධි කිරීම් ගණන 7,32,623යි ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි පුද්ගලික සමාගම 5,76,248යි එකතුව 13,08,871යි ගිණුම් අවසන් කළ පාරිභෝගික සංඛ්‍යාව ලංකා විදුලි බල මණ්ඩලය 1,26,008යි ලංකා විදුලි පුද්ගලික සමාගම නැත එකතුව 1,26,008යි 2011-2020 කාල සීමාව තුළ මෙරට විදුලි ජනන ප්‍රතිශතය 100% දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක විය මේ නිසා විශාල පාරිභෝගික සංඛ්‍යාවක් විදුලි සේවාවන් ලබාගෙන ඇත ඈත් දෙක 2011/1 සිට 2020/12/31 දක්වා නව විදුලි සම්මන්ත්‍රණ ලබාගත් සහ ගිණුම් අවසන් කළ පාරිභෝගික සංඛ්‍යාවන් අතර වෙනස ලංකා විදුලි බල මණ්ඩලය 1,660,457යි ලංකා විදුලි පුද්ගලික සමාගම නැත ප්‍රශ්න අංක ඈ 3/2022/5/4 සිට 2024/1/31 දක්වා විදුලි සම්මන්ත්‍රණ ලබාගත් පාරිභෝගික සංඛ්‍යාව ලංකා විදුලි බල මණ්ඩලය 1,073,477යි ලංකා විදුලි පුද්ගලික සමාගම 1,114,478යි එකතුව 287,955යි විදුලි විසන්ධි කිරීම් ගණන 9,24,554යි ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි පුද්ගලික සමාගම 1,138,236යි එකතුව 1,062,790යි ගිණුම් අවසන් කළ පාරිභෝගික සංඛ්‍යාව ලංකා විදුලි බල මණ්ඩලය 37,082යි ලංකා විදුලි පුද්ගලික සමාගම නැත ඈ 4/2022/5/4 සිට 2024/1/31 දක්වා විදුලි සම්මන්ත්‍රණ ලබාගත් සහ ගිණුම් අවසන් කළ පාරිභෝගික සංඛ්‍යාවන් අතර වෙනස 1,36,395යි එකතුව 250,873යි එසේ වුණත් අපි සටහනක් තියෙනවා එකේ පාරිභෝගිකයන් විසින් විදුලි බිල්පත් නියමිත පරිදි මාසිකව නොගෙවීම හේතුවෙන් ගෙවීම් හිඟවන විට රතු බිල් නිකුත් කරන අතර ඉන් පසුවද හිඟ විදුලි බිල් පියවලා නොමැති පාරිභෝගිකයන් විදුලි විසන්ධි සැපයීම විසන්ධි කෙරේ මේ තාවකාලික විදුලි විසන්ධි කිරීමක් වන අතර හිඟ මුදල සමග නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව ගෙවීමෙන් අනතුරුව නැවත විදුලි සම්මන්ත්‍රණයක් ලබා දීම සිදු කෙරේ මෙසේ එක් විදුලි පාරිභෝගිකයකට වසරක් තුළ කිහිප වතාවක් රතු බිල් නිකුත් කිරීම මෙන්ම විදුලි සම්මන්ත්‍රණයේ විසන්ධි කිරීම සිදු කිරීමට ඉඩ ඇත එලෙස විදුලි සම්බන්ධතාවයේ විසන්ධි කර දින 90ක කාලයක් ඇතුළත නැවත සම්මන්ත්‍රණයේ ලබා නොගන්නා පාරිභෝගිකයන්ගේ විදුලි සම්මන්ත්‍රණය ස්ථිරව ගලවා ඉවත් කර ගිණුම් අවසන් කිරීමට කටයුතු කරනු ලැබේ. එබැවින් ඈ 2 ඈ 4 මගින් විමසා ඇති වෙනස පාරිභෝගිකයන් සංඛ්‍යාවක වෙනස ලෙස සලකා විදුලි සම්මන්ත්‍රණයේ ලබා දුන්හා ගිණුම් අවසන් කළ පාරිභෝගිකයන්තර වෙනස ලෙස ගණනය කර ඇත. ඈ 5 2022/5/14 සිට 2024/1/31 දක්වා විදුලි සම්මන්ත්‍රණ ලබාගෙන ඇති පාරිභෝගික සංඛ්‍යාවේ වාර්ෂික සාමාන්‍ය අගය ලංකා විදුලි බල මණ්ඩලය 1,01,548යි ලංකා විදුලි පුද්ගලික සමාගම 68,612යි එකතුව 1,070,260යි විදුලි සම්මන්ත්‍රණ විසන්ධි කළ ගණනෙහි වාර්ෂික සාමාන්‍ය අගය ලංකා විදුලි බල මණ්ඩලය 5,41,202යි ලංකා විදුලි පුද්ගලික සමාගම 82,851යි එකතුව 6,24,053යි ඈ සියලු තොරතුරු ඉහතින් දක්වා ඇති බැවින් අදාළ නොවේ.
ගරු ඇමතුමාට ස්තුතියන්ත වෙනවා ඒ විස්තරාත්මක පිළිතුරට. හැබැයි දැන් ඔබතුමා දක්වපු ආකාරයටම අවසාන වශයෙන් ඔබතුමා විදුලි බල ඇමති හැටියට ඉද්දැද්දී වාර්ෂිකව 1,72,000ක් සාමාන්‍ය හැටියට අලුතෙන් විදුලි බල සම්බන්ධතා ගන්නකොට 600,000කට අධික සංඛ්‍යාවකට විදුලිය අහිමි වෙලා තියෙනවා. එතකොට මේ ඔබතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන අනුව ගිණුම් අවසන් කරපු පාරිභෝගිකයන් සංඛ්‍යාවක් 128,000 සංඛ්‍යාවක් කියලා ඔබතුමා සඳහන් කරා. දැන් අපි දන්නවා රජයක අරමුණ වෙන්න ඕනේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම මිසක් අඩු කර ගැනීම නොවන බව. පිරිවැය සම්බන්ධයෙන් ගැටුවක් තියෙන්න පුළුවන්, ඒක පිළිගන්නවා. හැබැයි දැන් අපි දන්නවා පහුගිය වසරේ දිගින් දිගටම වැසි වසිද්දී සාමාන්‍ය අවම අගයකට ජල විදුලි උත්පාදනය කිරීමේ හැකියාව තියදී උත්පාදනය කෙරෙද්දී විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරනවා. අපි මේ සභාවෙදිත් එසේ නොකරන ලෙස ඉල්ලා තිබීදී ඔවුන්ගේ ඒ ක්‍රියාමාර්ගයේ සැලෙම් ඉදිරියට ගියා. දැන් ඒ සැලකිල්ලට අරගෙන විදුලි බිල අඩු කළා තියෙනවා. අඩුම ගානේ කරුණාකරලා විදුලි බිල අඩුවට නිෂ්පාදනය කිරිච්ච ඒ යුගයේ තුල පසුගිය වසරේ අවසන් මාස 6 තුල විදුලි බිල විදුලි සැපයීම අහිමි කරපු පාරිභෝගිකයන්ට ඒ නැවත ඉල්ලා සිටීම සඳහා නැත්නම් විදුලි බිල ගෙවන්නට බැරිවීම සඳහා දඩ මුදල් ගෙවීමකින් තොරව නැත්නම් විදුලි බිල විසන්දි කිරීම නැවත ලබා දීම සඳහා අමතර මුදල් අය කිරීමකින් තොරව අපිට අර වාර්ෂික මේව තුළ අපිට දැනගන්න ලැබුණා බුදුමත් ප්‍රකාශයට පත් කරා කෝටි ගාණක් ලාභයක් ලැබලා තිනව අවසාන වශයෙන්. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒ අහිංසක පාරිභෝගිකයන් ගැන සැලකිල්ලට අරගෙන අවසාන මාස 6 වෙහි වහිද්දී විදුලි බල මණ්ඩලයේ වැරදි තීන්දුවක් නිසා වැඩි කරපු විදුලි බල ගෙවා ගන්න බැරුව විදුලි බලය අහිමි වෙච්ච මේ රටේ අහිංසක පාරිභෝගිකයන්ට අමතර අය කිරීමකින් තොරව එය ලබා දීමට කටයුතු කරන්න පුළුවන්ද? එසේ කටයුතු කිරීම නිසා අපි ඉල්ලා සිටිනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ ඔබතුමා සඳහන් කරේ විදුලි විසන්දි කිරීම කරා කියලා. මම අමාත්‍යවරයා බවට පත් වෙන්න පෙර මම එකදා උත්තර දෙන්නේ කලබල වෙන්නේ නැතුව අහගන්නකො. මම අමාත්‍යවරයා බවට පත් වෙන්න පෙර පාරිභෝගික 178,000 විදුලිය කපලා තිබුණේ. පැය 14ක විදුලි විසන්දි කිරීම තිබුණේ. ඒක තමයි ක්‍රමානුකූලව වෙනස් කරලා ඉවරලා අඛණ්ඩව විදුලි බලය ලබා දෙන තත්ත්වයට පත් කරේ. ඒ අනුව අපිට ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දුව ගනිමින් සටන් පාට දේශපාලන සටන් පාට කියන්න පුළුවන්. නමුත් නිවැරදි තීන්දුව තීරණ ගනිමින් ඒ අවශ්‍ය වැඩපිළ ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු ආකාරයට අපිට යම් සහනයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක අපි විදුලි බල මණ්ඩලයත් මහජන උපේදා කොමසමත් අපි කතා කරන්නම්. අපි පහුගිය කාලෙදී නවත සම්බන්ධතා ලබා ගැනීමේදී ජනතාවට සිදුවන අපහසුතාව මගවහරවා ගැනීම වෙනුවෙන් දැනට අපි ඒ කියන්නේ සම්පූර්ණ මුදල ගෙවලා සම්බන්ධතාවය ලබා ගන්න ඕනේ නැහැ නව සම්බන්ධතාවයන්. ඒකට 25%ක මුදලක් ගෙවලා වාරික වශයෙන් ගෙවීමට දැන් අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. සමහර ක්‍රියාවන්වලදී විදුලි බල මණ්ඩලයේ එවැනි පහසුකම් ලබා දීලා තියෙනවා. ඔබතුමා කියපු අනිත් කාරණා පිළිබඳව අපි බලන්නම් අපිට ලබා දෙන්න පුළුවන් සහනය කොහොමද කියන එක පිළිබඳව අපි දැනුවත් කරන්න.
දෙවෙනි මික
ඔකේටියෙන් ආනකරු
මතුම භූමි ස්තුතිය මතුමනි, අපි ඊටාම කාරණිකව ඉල්ලා සිටනවා ඒ අවසාන අඩුගානේ ඒ වැසි වසිද්ධි විදුලිය විසන්දි වෙච්ච ඒ පාරිභෝගිකයන් ගැන කාරණිකව සලකා බලන්න කියලා. ඒකම එමතුමනි, දැන් ඔබතුමා එමතුමා වශයෙන් පත් වුණෙන් පස්සේ අපි දන්නවා ඔය විදුලි පනත පළවෙනි වතාවේ සංශෝධනය කරනකොට එහි තිබිච්ච ටෙන්ඩර් පටිපාටිය ඉවත් කිරීමට කටයුතු කරුණා. ඔබතුමත් දන්නවා අපි යම් 22කට මෙතන තිරන්නලස එමතුමත් ඉන්නවා, අපි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය අතර යම් එකඟතාවක් ගොඩනගාගෙන තිබුණා. මෙගාවට 10ට වඩා අඩු ඔබ විශේෂයෙන් මේ සඳහා අවසරය ඉල්ලුවේ පුනර්ජනනීය විදුලි බලය වැඩි කරලා විදුලි බිල වැඩි නොකර තබා ගැනීම සඳහා ඔබතුමාගේ දා කතාව බැලුවොත් ඒ කතාවෙත් ඒ කාරණේ කියවෙනවා. ඉතින් එතකොට මෙගාවට 10ට වඩා අඩු පුනර්ජනනීය ව්‍යාප්ති සඳහා ටෙන්ඩර් නොකඳවන්නත් 90 to 100 දක්වා ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නත් 100ට වඩා වැඩි ව්‍යාපෘති සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් කියන කාරණේ එදා පොදු එකඟතාවක් හැටියට තිබුණා. හැබැයි ඒ සංශෝධනයේදී ඒ පනත ඒ ආකාරයට ඔබතුමා ඒ සංශෝධනය ගෙනාවේ නැහැ. දැන් ඊට පස්සේ දැන් වෙනකොට දැන් අලුතෙන් දැන් විදුලි මිල දිගින් දිගටම ඔබතුමා එදා කිව්වට ඒ සංශෝධනය ඉල්ලා සිටියේ විදුලි බිල වැඩි නොකර තබා ගන්න, විදුලි බිල දෙගුණ වෙලා තියෙනවා, දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ අතරතුර විදුලි බල මණ්ඩලයත් අද වෙනකොට ඔබතුමාගේ අලුත් අනපනත් අනුව අහෝසි වෙන තැනට නැත්තම් පෞද්ගලිකරණයට යොමු කරන තැනට යොමු වෙමින් තිබෙනවා. ඉතින් මේ නිසා අපට නම් පේන්නේ මේ ඒ කියන්නේ මේ ලංකාවේ විදුලි බල මණ්ඩලයටත් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු අහිමි වෙනසේ විදුලිය පාරිභෝගිකයන්ටත් වැඩි මුදලක් ගෙවන්න වෙනසේ කටයුතු වෙමින් තියෙන්නේ. ඒ නිසා අපිට පේන්නේ නම් ඔබතුමා අර මුල පාටේ මේ සංශෝධනය සම්මත කරගන්නකොට කිව්ව ආකාරයට විදුලි බල මණ්ඩලයේ ආරක්ෂාවක්වත් විදුලි බිල වැඩි නොකිරීම කියන කාරණාත් සියල්ල අද වෙනකොට අසත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් තාම කාරණිකව ඉල්ලා සිටිනවා. අද ඔබතුමා විපක්ෂ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් ලබා දීලා තිනවා. ඒ ගැන කෘතඥ වෙනවා. මේ සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලන්න කියලා අපි රටේ අනාගතය සම්බන්ධයෙන්.
හොඳයි. අනු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආරාධනා කරලා තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පෙරවලු 11 මාර්ට් කමිටු අංක 7 අද දවසේ සවස 2ට කමිටු අංක 2 විපක්ෂයේ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ටත් මේ විදුලි බල පනත පිළිබඳව දැනුවත් කිරීමටත් අවශ්‍ය නම් යම් දෙයක් දැනගන්න අපේ නිලධාරීන් එක්ක සාකච්ඡාවේ යොදවලා තියෙනවා. ඒකට සියලු දෙනා සහභාගී වෙයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය 2022 පනත සංශෝධනය කරන වෙලාවේ එළියේ හඬනගපු බොහෝ දෙනෙක් කිව්වේ ඒ සංශෝධනය කරාට පස්සේ විදුලි බල මණ්ඩලය විකිණිලා ඉවරනවා කියලා. විදුලි බල මණ්ඩලය උතරින් එහාට අහෝසි වෙනවා කියලා. දැන් ඒ 2022 අගෝස්තු මාසේ පනත සංශෝධනය කරපු වෙලාවේ. දැන් 2022 අගෝස්තු පනත සංශෝධනය කරාට පස්සේ එහෙම දෙයක් වෙලා තියෙනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බිල්ලෝ වැවීම පහුගිය ඉතිහාසයේ පුරාම සිදු කළා තියෙනවා. රටේ හානිය බවට පත් වෙලා තියෙනෙත් ඒක. මම අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්න කියලා ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමාටත්, 2022 පනත සංශෝධනය කරාට පස්සේ unsolicited එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා මොකක් හරි ව්‍යාපෘතියක් අපේ විදුලි බල පද්ධතියට අරගෙන තියෙනවද කියන එක. ඒක පෙන්වන්න කියලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා කිසිම අපි ආකාරයේ විදුලි ව්‍යාපෘතියක් අපි අරගෙනත් නැහැ, අරගන්න දීලත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2022 අගෝස්තු මාසේ පනත සංශෝධනය කිරීමෙන් කරේ 2014 පනත සංශෝධනය කිරීමේදී සිදුවෙච්ච වැරද්දක් තිබුණා. ඒ දෝෂය නිවැරදි කරලා 2014 ඉඳලා 22 වෙනකන් ගන්න බැරි වෙච්ච ව්‍යාපෘති ගණනාවකට ගන්න අවසර ලබා දුන්නා. ඒ වගේම අපි පනත සංශෝධනය කරා පමණක් නෙවෙයි, අපි පහුගිය කාලේ ගත්ත තීන්දුව නිසා මේ වන විට පුනර්ජනීය බලශක්ති නිපේදුකරුවන්ට, නිෂ්පාදකයන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා නැවත වතාවක් ආයෝජනය කරන්න. අපිට ගෙවීමට හැකියාවක් නැත්නම් නිෂ්පාදනය කරන මිනිස්සුන්ට, ඒ මිනිස්සු විකුණන විදුලියට අපිට ගෙවන්න බැරි නම් විදුලි බල මණ්ඩලයට රජයට කවුරුත් ආයෝජකයෙ ඉන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විදුලි බල මණ්ඩලයේ ඒ ප්‍රතිපත්ති තීන්දුව ගත්තේ. ඔබතුමා ඔය කියන ආකාරයට, මම දන්නේ නැහැ කවුද ඔබතුමාට අවිල්ල කිව්වේ කියලා, ඔබතුමාට මම කියනවා මෙන්න මේ ව්‍යාපෘති අරන් තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා මෙන්න මේක තමයි එකතු කරලා තියෙන්නේ, 1 මෙගවොට් එකක් හරි එකතු කරලා තියෙනවද කියලා පෙන්වන්න කියලා මම ඔබතුමාට අභියෝග කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 කරු ඩලස් කරවන්ත ඔබතුමාට අවස්ථාව දුන්න දෙපාරක්. ඔව්
ඔස්තෝ
නෑ, අපි ඔය ඉතුරු සාකච්ඡාව කමිටු කාමරයේදී කරා නම් හොඳයි. එතම් හොඳයි. ප්‍රශ්න අංක 5 ගරු ඩලස් සලහපෙරුම් මැතිතුමා, අධ්‍යාපන මැතිතුමා. ඔබතුමා බාර ගන්න අභියෝගය කියන්නකෝ කෙටියෙන් එනම්. වටේ යන්නේ නැතුව කෙලිම
හරි
ඔව්
නෑ ඉතින් එතුමා කතා කරද්දී ඔබතුමා එහෙම කිව්වේ නෑනේ වටේ යන්නේ
නෑ නෑ එතුමාට නෙමෙයි
මම සභාව ගන්න කියන්නේ මොකද ඒ පැත්තෙන් කතා කරලා වටේ යන්න හොඳයි මේ පැත්තට වටේ යන්න හොඳ
නෑ විදුල වල එතුමා
එතුමා මගෙන් ප්‍රශ්න කළා මම උත්තරේ දුන්නනේ මම දැන් ප්‍රශ්න ඇහුවේ මොකද්ද ගත්ත ව්‍යාපෘතිය කියලා කියන්න කියලා කියන්නකො ව්‍යාපෘතිය මොකද්ද කියලා කියනවා නම් විස්තරේ
උත්තර
කෑ ගහන්න ඕනේ නෑ මම උත්තර දෙන්නම් හරි
ගරුවන්තුම කාලය ගැන
ගැටලුව තියෙන්නේ එතුමා ඒ සංශෝධන කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇන්සඩ් වාර්තා ආරම්භ බලන්න එතුමා කිව්වේ විදුලි බිල වැඩි නොකිරීම සඳහා මේ සංශෝධන අවශ්‍යයි කියලා. ඒතර ටෙන්ඩර් ප්‍රතිපත්ති මගහැර යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔබතුමා සකස් කරගෙන තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටියේ එහෙම කරන්න එපා කියලානේ. දැන් එහෙම කරන්නේ නැත්නම් පනතේක තියෙන්න අරින්න. ඒ පනතෙන් අයින් කරන්න. ඔබතුමාගෙන් පස්සේ මෙති කෙනෙකුට හරි ඔබතුමා හොරකම් කරන්නේ නැත්නම් හරි හොරකම් කරන්න ඇයි දොර විවර කරන්නේ මේ පාර්ලිමේන්තුව? කරුණාකරලා මෙගාවොට් 10 සිට 90 100 දක්වා ටෙන්ඩර් ප්‍රතිපත්ති යටත් කරන්න 100 පස්සේ ඒවා මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කරන්න.
හොරකම්
කරන්නේ නැත්නම් මොකටද මේ අවසරය ලබා ගන්න?
ප්‍රවෙන්ස දෙගරුව මත්තුම අවසන් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හරියම පැහැදිලි. මෙතුමාට කිසිම එහෙම පෙන්වන ව්‍යාපෘතියකුත් නැහැ. මෙතුමාට එහෙම තොරතුරුකුත් නැහැ. දන්නෙත් නැහැ. මෙතුමා කවුරු හරි කියපු දෙයක් අල්ලගෙන ආවිල්ලා මෙතනට ආවිල්ලා කියවනවා ගිරවෙක් වගේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා කාටවත් විදුලිය ගන්න බෑ මට ගන්නත් බෑ ඊළඟ ඩැමතිට ගන්නත් බෑ විදුලි බල මණ්ඩලයට ගන්නත් බෑ ඒක තමයි අපේ තියෙන මහජන උපකිතා කොමිසමෙන් අනුමැතිය ගන්න ඕන හැම ව්‍යාපෘතියකටම ඒ ව්‍යාපෘතියට අනුමැතිය ගන්නට මහජන උපකිතා කොමිසමේ අනුමැතිය ගන්න ඕන මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙන්න කොහෙවත් පනත් සංශෝධනය කළා නැහැ මෙතුමා කොහේ හරි ඉඳගෙන ඇවිල්ලා මේ අපරාධ මෙතුමාට මන්ත්‍රීකමක් ලබා දුන්නා
හොඳයි ගරුම ප්‍රශ්න අංක 5 ගරු ඩලසලහ පෙරමැතුමා පැමිණ නැත